සතර දුකින් මිදීම පිණිස රාග දේශ මොහ සංහා අතහරින්මින් පාපයන්ගෙන් මිදෙමින් උසල් දහම් වල යෙදෙමින් අතලෝකහාමි නොසැලෙන නිසා ලෝකයේ මෙආදිය අධිකම් කරගෙන ජීවත් වූවත් දරුවේ දුකට විපතට අසාධාරණයකට පස්වෝ සිතේ වේදනා පීඩන දැනෙනවා. ඒ වේදනාව විපාකයේ පාපයන් සතර දුකින් මිදීමට යන මාර්ගයට බාධාවක්. මේකක් නෑ. දැන් මේකේදී දැනගන්න ඕන දෙයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. එම කාර්ය දේත මෝහ සංහා අතහරිමින් පාපයන්ගෙන් මිදෙමින් විසල් දහම් වල මිදෙමින් අතලෝ දහමින් නොසැලෙනවා කියා අධිෂ්ඨාන කරගෙන ජීවත් වෙනවා. ඒ පහම. දැන් ඒ අධිෂ්ඨාන කරේ ජීවත් වෙනකොට මේ ළඟේ කරදරයක් එහෙම ආවොත් ඒකදී ඇති වෙනවලු පීඩන ස්වභාවය. ඒකහන මේක මේ අනුක්‍රමයක විපාක මේ ඇතිවෙනා වූ තත්වේ පාපයක්ද කියලා අහනවා. ඉතින් සතර දුකින් මිදීමට යන මාර්ගයට බාධාවත් මෙතනින් අපි දකින්න ඕනේ මෙන්න මේ දෙය. කාපදේස මොහ සංහා ආදී මිදීම සඳහා මාර්ගයක් තියෙනවා. මේක අපි කළ යුතු හරියක් තියෙනවා. මේක සිද්ධ වෙද කළ යුතු හරියක් තියෙනවා. කාපදේස මොහ ආදී මිදීමට අපි අධිෂ්ඨානයක් කරගෙන උසල් දහම් වල යෙදෙන්න කටයුතු කරන්න අධිෂ්ඨානයක් කරගෙන අරලෝ දහමෙන් මා කැදෙන්නේ නැහැ කම්පා වෙන්නේ නැහැ කියලා ඉස්හානකෙනින් ජීවත් වෙන්න වැඩි පිළිලක් තියෙනවා. මේක වත. වත කියන එක වෙනම දැනගන්න ඕනේ. ඒ ත්‍ත්වයේ පස්සේ ක්‍රමයක් තියෙනවා ඒක වෙනම දැනගන්න ඕනේ. රාග දෝෂ මෝහ ආදී දෙන්නා වූ දේවල් වලින් මිදෙන්න බැරිමිට ඒවට අවශ්‍ය අකුසල දහම් අහක් කරලා ඒවා ඕනකමින් දැනගෙන අත්හැරලා කුසල් දහම් වල ඕනකමින් යෙදෙමින් අතලෝ දහමින් උත්සාහයෙන් වීර්යයෙන් අදිත්‍යාන කියන හැලින් නැහැ කියලා ගන්න අදිත්‍යානයක් තියෙනවා. මේ අකුණු සමාදාන යම් සමාදානං සං වතක් යම් සමාදානයක් ඇද්ද එක වතකි. නිවන් මාර්ගයේ උපනිස්සය ලැබෙනවා ආධාර ලැබෙනවා මිසක් ඒක නිවන් මාර්ග නෙමෙයි. නිවන් මාර්ගය දැනගන්න නම් මෙතින් දකින්න ඕනේ ලෝකයේ තේරුම් අරගෙන ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකයේ ආදීනව තේරුම් අරගෙන ඒ සඳහා ප්‍රඥාව මෙහෙයවන්න ඕන. ලෝකයේ තේරුම් ගන්න තමන්ගේ නුවණ මෙහෙයවන්න ඕන. ලෝකය කියන්නේ මොනවද? ලෝකයේ අයිති මොනවද? ලෝකයේ අයිති දේවල් බෞද්ධයෙක් හැටියට ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඒක ස්කන්ධ වශයෙන් තේරුම් ගන්න ඕනේ. අවක්‍රම ඇතිනම් ධාතු වශයෙන් තේරුම් ගන්න. ඒක ආයතන වශයෙන් තේරුම් ගන්න. එහෙනම් පයිත්‍ය පටිච්චසමුප්පාද වශයෙන් තේරුම් ගන්න. එහෙනම් ඉන්ද්‍රිය වශයෙන් තේරුම් ගන්නත් පුළුවන්. මේ ආකාරයෙන් මේ මුළු ලෝකයේම අයිති දේවල් විවිධාකාර ක්‍රමවලින් ලෝකයේ අයිති එකක්වත් ඉතිරි නැතුව දකින්න පුළුවන් ක්‍රම තියෙනවා. රූපස්කන්ධ වේදනායස්කන්ධ සංඥායස්කන්ධ සංකායස්කන්ධ විඥානයස්කන්ධ කියලා ස්කන්ධ පහ විග්‍රහ කරගත්තා. ඔය ස්කන්ධ පහට අයිති නැති තවත් දෙයක් ලෝකේ පනවන්න යන්තිනේ හදනවා නම් ඒකේ හේතු නැහැ. ලෝකේ දැක් කියලාම ස්කන්ධ පහ හදන්න. චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු ඝාන ධාතු ගන්ධ ධාතු ඝාන විඥාන ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඤ්ඤාණ ධාතු මනෝ ධාතු ධර්ම ධාතු මනෝ විඤ්ඤාණ ධාතු මේ ධාතු 18ක් විග්‍රහ කරනවා. මේ ධාතු 18 අහක් කරලා තවත් මෙන්න මේ ටික ලෝකෙන් ඉදිරි හරියක් තියෙනවා මෙන්න ඒ ටික කියලා පෙන්වන්න සමදෙක් බැලුවා. එහෙම දෙයක් පෙන්වන්න ඉදිරි වෙලා නැහැ. ඒ ස්කන්ධ වශයෙන් බැලුවත් ඒ ස්කන්ධ පහට බෙදුවාම තවත් දෙයක් ඉදිරි වෙලා නැහැ ලෝකෙට පෙන්වන්න. ඉදිරි වෙච්ච එක. ධාතු 18ක් බෙදලා බැලුවා නම් තවත් මෙන්න මේ ධාතු ඉදිරි කියලා ලෝකෙට අයිති එකක් පෙන්වන්න නැහැ. ඒ වගේම ආයතන වශයෙන් ගන්න. චක් ආයතන, රූප ආයතන, සෝත ආයතන, ශබ්ද ආයතන, ගාන ආයතන, ගන්ධ ආයතන, ජීව ආයතන, රස ආයතන, කාය ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන, ධර්ම ආයතන කියලා. ආයතන 12කට බෙදෙනවා. මෙන්න මේ 12 ආයතනයන් අනුවෙන් ඉති අයින් කරගුණා. තවත් මෙන්න මේ ටික ලෝකයේ ඉදිරි වූ ගාමිණී ඇති හරියක් කියලා පෙන්වන්න බැලුවොත් එහෙම ක්‍රමයකට ඔය දාය ආයතන 12ට ඔය ටික අහුවෙනවා. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන සලආයතනපත්‍ය පස්ව පස්වපත්‍ය වේදනා වේදනාපත්‍ය සංඤා සංඤාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ආදි ආදිපත්‍ය ජරා මරණං කියලා මේ ටිකෙන් පෙන්වන පස්සේ තවත් ලෝකෙට අහු වෙන්නේ නැති තවත් ලෝකයක් වෙන්නන්න නෑ. ඕමයි කියන ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිද්දම උපාද වශයෙන් යම් කෙනෙක් ලෝකේ දොරකට එහෙන රූපේ කන සද්දේ නාසයේ ගන්ධයේ දිව රසයේ කය පොට්ටබ්බේ මන ධර්ම. ඔය කියන 12 වගේ බැලුවා නම් ඔය 12 වගේ බැලුවත් තවත් වෙන හැදුවේ නිකන්. මෙන්න මේ ආකාරයෙන් සියල්ල හැවත් ලෝකේටයි කොළද. ඔය කියන කාරණා හැම එකකින්ම විග්‍රහ කරනවා. කියන්න කිව්වා මොකද ඔක්කොම කියන්න හිතුවා. ඔය කියන්නේ පිට තවත් මෙන්න මේක ඉදිරිය කියලා වෙන්නන් එකක් නෑ. ලෝකයේ ඇති යමක් ඇද්ද ඒ ඔක්කොම කියන්න කියන කොටතරයිදී කියන ලෝකයේ කියන එකද ඉස්කන්ධ වශයෙන් බැලුවා කියන ලෝකේ දකින්නවා. ධාතු වශයෙන් දැක්කත් ආයතන වශයෙන් දැක්කත් පරිත්‍යාග උපාද වශයෙන් දැක්කත් ඉන්ද්‍රිය වශයෙන් විදිහට දැක්කත් ඔය සියලු ලෝකේ දකින්න. දැන් මෙන්න මේ සියලු ලෝකය කියන්නේ මේ tikai මේ නිහතව ලෝකයක් පනවන්න වෙන්නා. ඔක්කොම ගන්න විදිහේ මේ දුලයි. ඔන්න ඔය කාගෙන් ලෝකේ දකින්න වල ඉන්නේ. ඉතින් මේ ලෝකේ දැක්කරවත් මේ ලෝකේ කොහොමද හටගන්නේ? ඉක්කන්ද ලෝකේ කොහොමද හටගන්නේ? ධාතු ලෝකේ නම් ධාතු ලෝකේ කොහොමද හටගන්නේ? ආයතන ලෝකේ නම් ආයතන ලෝකේ කොහොමද හටගන්නේ? පරිධමපන්න ලෝකේ පරිධමපන්න කොහොමද හටගන්නේ? මේ හටගන්නේ ක්‍රමයේ ලබීද? ලෝකයක් ලෝකයේ හේතුව. ඉතින් මේ හටගන්න ලෝකේ නිරුද්ධ කරනවා. ලෝකේ නිරෝධ කරනවා. ඒ ලෝකේ නිරෝධ කිරීමෙන් නිරෝධ කරපුවාම මොකද ලැබෙන්නේ? සාන්තිය. දුවේ. ඒක දකින්න ඕනේ. අන්න ඊට පස්සේ ඒ සඳහා අනුගමනය යුතු මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයේ දකින්න ඕනේ. ලෝකයක් ලෝකයේ හේතුවක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ මාර්ගයක් යම් කෙනෙක් දැනගත්තා. ඊට පස්සේ ඔහුට කරන්න වැඩ පිළිලක් තියෙනවා. ඒක වතක් නෙමෙයි. වතකින් කරන්නේ හිර කරගෙන ඉන්න එක. උත්සාහයේ වීර්යයේ අදිස්ථාන කරගෙන මම මේක කරන්නේ නැහැ මේ අයින් වෙනවා ඔය ආදී වශයෙන් ගන්න අදහස් ඔක්කොම. හැම ලෝකයේ හේතුවක් ලෝකයේ දෙවගෙන ලෝකයක් ලෝකයේ හේතුවක් දකින්නකොට. එයා දකිනවා මේ ලෝකේ ඇති වෙන්න හේතු. ඇතකින් යමක් යම් තැනක වනවනවා නම් මෙන්න මේ ලෝකයේ හේතුව ඇතුළු කිරීමයි. විද්‍යාමාන වෙන ලෝකේ තමයි ඇත කියන එකද ලෝකේ ආරම්භය. නැ ඇති ද්‍රව්‍යයක් ඇති වස්තුවක් ඇති බුද්ධලේක ඇති සත්‍යය කියලා පෙන්වන්න එකක් නැහැ මේක හේතු කරගෙනලා කියලා. නැත කියා ලෝකයා නිගමනය කරන්නේ ඇති දෙයක් නැති වෙනවා කියන එක. ලෝකයක් ලෝකේ හටගන්න ආකාරයක් දැකරවක්. එයා දකිනවා. මේක එක්තරා හේතුඵල ක්‍රියාවලිය. හට ගැනීම හේතුඵල ක්‍රියාවලිය. හට ගැනීම නතර කරනවා නම් හේතු නිරෝධයෙන් ඵල නිරෝධ කරන ක්‍රියාවලිය. හේතු නිරෝධ කරනවා නම් අපිට අවශ්‍ය ඵලයේ නිරෝධ කරන්න හේතු නිරෝධ කරා. ඉස්කන්ධයෙන් වෙන් වෙන්න ඕන නම් ඉස්කන්ධ නිරෝධ කරන ක්‍රමී දරගන්න. ධාතු වලින් වෙන් වෙන්න නම් ධාතු නිරෝධ කරන ක්‍රමී දරගන්න. ආයතන වලින් වෙන් වෙන්න නම් ආයතන නිරෝධ කරන ක්‍රමී දරගන්න. පරිත්‍යාගම්පන්න වැඩ පිළිවෙලෙන් වෙන් වෙන්න නම් ඒකේ නිරෝධ කරන ක්‍රමී දරගන්න. ඉන්ද්‍රිය වශයෙන් බැලුවා නම් ඉන්ද්‍රියයන්ගෙන් වෙන් වෙන ක්‍රමී දරගන්න. වෙන්වීමේ ලබන සාන්තිය දැනගත්තට පස්සේ අනේ එතෙන් නිගමනය කරගන්න. මේ සඳහා ක්‍රමයක් තියෙනවා. මේ ක්‍රමයෙන් මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගත්තාම ඉතින්ලා දකිනවා සම්මා දිට්ඨිය කියන එකේ පටන් ගන්නවා. සම්මා දිට්ඨිය පහළ වුණා. ඒක ප්‍රඥාවෙන් ගෝචර වෙන දෙයක් නෙවෙයි. කකිල වදන් නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ. කරන වැඩ පිළිවෙලක් නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ. ලෝකයේ යථාර්ථභාවයක් ලෝකයේ පැවැත්මේ ආධිනවත් වෙන්වීමේ ආනිසංසක් දකින නුවණ. සම්මාදිට්ඨි මේ ලෝකයයි ලෝකයේ හේතුවයි. ඒක දකින්න නුවණ. මේ ලෝක නිරෝධයේ සාන්තය ප්‍රණීතයි කියලා දුක නැහැ. ඒකත් නුවණින් දකින්න. ඒ සඳහා මාර්ගය මොකද්ද? ලෝකයේ ආධිනව බැලීමත් අත්හැරීම බැලීම මිදීමේ ආනිසංස දැකීමක් කියන නිගමනය. මෙන්න මේකයි මාර්ගය. ලෝකය මේ ආකාරයෙන් හද ගන්නවා. ඒකයි මේ ලෝකය කියන්නේ. මේ ලෝකය අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. මෙන්න මේ විදිහට දැක්කහම ප්‍රඥාවෙන් දකිනකොට සම්මා දිට්ඨියයි මතුවේ. ඒ කියන්නේ ප්‍රඥාව වර්ධනය වෙනවා. ප්‍රඥාවෙන් ඇත්ත විමසන විමසන්න ඒ ප්‍රඥාව බලවත් වෙනවා. ප්‍රඥාවේ තීරණයක් තියෙනවා. ඒක අභිදෙන තීරණයක් නෙවෙයි. ප්‍රඥාවේ ස්වභාවයක් තියෙනවා. යම් කිසි දෙනක් කාගෙන් අල්ලගෙන හිටියානම් කාගෙන් මුදවනවා. ඒ ප්‍රඥාවේ ස්වභාවය. ද්වේෂයේ ගැටි ගැටි හිටියානම් ද්වේෂයෙන් මුදවනවා. ඒ ප්‍රඥාවේ ස්වභාවය. මොවේ මුලාවේලායි දෙන මුලාවේ මුදුව. ඒක ප්‍රඥාව විපාකය. අපි චේතනා පිළිවෙල කරන එකක් නෙමෙයි. නේද චේතනා කර්මී කියලා කියන්නේ ඒකයි. නිවන් දකින්නේ චේතනාවෙන් කරන්න දෙයක් නැහැ කියලා වෙන්නේ ඕකට. නිවන් දකින්නේ යමක් කළ යුතුද ප්‍රඥා වර්ධනය කළ යුතුද? ප්‍රඥා වර්ධනය කරගුණා ප්‍රඥාවේ ස්වභාවයක් තියෙනවා, ධර්මතාවයක් තියෙනවා. කාගක් හේ කරනවා, දේසක් හේ කරනවා, මෝහක් හේ කරනවා. කාගක් හේ කළා කියන්නේ එච්චර උත්සාහයෙන් වීර්යයෙන් කරන්නේ වැඩි වෙලා තිබෙන්නේ. ප්‍රඥාව වර්ධනය වීම නිසා උන් සාගතයෙන් ඉබේම සිද්ධ වෙනවා. දෙහිම සිද්ධ වෙනවා. මේ ප්‍රඥාව වර්ධනය කරන්නේ වෙන ප්‍රමේකින් අපි චේතනාවක් මුල් කරගෙන අදිත්‍යහන කරගෙන මම අහවල්ලේ කරන්නේ නැහැ, මේ දේ කරන්නේ නැහැ, මේ බව කරන්නේ නැහැ. මේ ආදි වශයෙන් අපි අදිත්‍යහන ගත්තා. මම ආසා කරන්නේ නැහැ. එහෙම හිතුවද? ඒකෙන් බෙදෙන්න පුළුවන් කමක් නැහැ කියලා කියනවා. දැන් මේකෙදි ඒක තමයි විලා කියන්නේ දරුවෙ පිට ඉවසක් කරදරයක් ආවම මේ විලාගෙදි ඇති වෙන්නා වූ ත්‍ත්වය ගැන අහනවා. ඒත් මේකෙන් අහත් වෙන්නේ අපි මේ බලහත්කාරයෙන් අහන්නේ බැරි නිසායි බැරි වුනේ. අපි ඒක යථාර්ථයේ දැක්කම දරුවටත් පිළි දෙන්නේ තමයි. සමාජයේ ජීවිතයේ සියල්ලන්ටම වඩා ප්‍රියයි. දැන් සමාජයේ ජීවත් වීමත් එපා වෙන දවසක් ඒක. ඒකෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒපායි වාගේ කලකිරෙනවා නේද? ජීවත් වෙනා කියන එක හරියට නෑ. මෙන්න මේක ප්‍රඥාවෙන් දකින දවසක් වෙනවා. ජීවිතයේ අයිති ලෝකයේ අයිති දෙයක් මේ ජීවිතය. මේකේ ස්වභාවය මොකද්ද? අර ප්‍රඥාවෙන් දකිනා මේකේ ස්වභාවය. මේ ස්වභාවය දැක්කට පස්සේ අපි දකිනා එක දෙයක්. මොකද්ද? කැමැතිේ පැවැත්මක් නැතුව මේ ලෝකේ දින හැම දෙයක් මොහොතින් මොහොත ගෙවෙනවා. විපරිණාමයේ පස්සේ ඒ විද්‍යාමානයේ හැම දෙයක්ම වෙනසිරෙනවා. මේක ධර්මතාවයක් නිසා මේ කවුරුවක් කරන දෙයක්වත් කාටවත් බලකන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කවුරුවක් කරන දෙයක්වත් නෙමෙයි කාටවත් කරගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි කාටවත් බලකන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. කැමැතිදී නොපාලින සත්‍යයටපත් වෙන හේතුවක් තියෙනවා. මොහොතින් මොහොත ගෙවෙනවා විනාශයටපත් වෙනවා විපරිණාමයටපත් වෙනවා වෙනසිරෙනවා. ඔන්න ඒ ධර්මතාවය නිසා. ওই ධර්මතාවයේ අයිති දෙයක් අපි අර ස්කන්ධ වශයෙන් ගත්තා නම් රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියලා ස්කන්ධ වශයෙන් ගත්තා. ඒවා ඔක්කොම යමක් විද්‍යාමාන වුණා නම් මොහොතින් මොහොත ගෙවිලා මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙලා වෙනසිරෙන එකක්මයි ගත්තේ. ඔය තුල තිබුණේ. යා මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙලා වෙනසිරෙන ස්වභාවය කවුරුවත් ඇති කරගන්න බැරිකුත් නෙමෙයි. කාටවත් වළක්වන්න පුළුවන් දෙයක්කුත් නෙමෙයි. ඒක ධර්මතාවය. මේ ධර්මතාවය මොනම විදියකින්වත් මොනම ජගයකට මොනම ක්‍රමයකට වෙනස් කරන්න බැහැ. මෙන්න මේ ධර්ම නියමයේ අන්දාමයේ ප්‍රඥාවේ ගෝචර වුණා. යාරේ ගියක් නිද්ද වෙලා. එහෙනම් එහෙම දෙයක් තුළ මම මේ මොකද මෙච්චර ගන්න කරන්න හදන්නේ? මට ඕන හැටියට පවත්තන්න විදිහ හදන්නේ. මට ඕන හැටියට පවත්තන්න පුළුවන් දෙයක් දෙන්නේ මට ඕන හැටියට පවත්තන්න හදන්නේ. මට ඕන හැටියට කරන්න බැරි දෙයක් කියන එක ඔක හරියටම කියන්නේ 100%ක් පුරනවා ගැටින්න. ප්‍රඥාව 100%ක් පුරන වේද. ප්‍රඥාව එකපාරට දැනගත්ත බලියද පූර්ණ වෙන්නේ. මේ ප්‍රඥාව මත කරන මාර්ගයේ ලෝකයේ ස්වභාවය. ප්‍රඥාවට ගෝචර කරලා යලි යලි පල්ලවලා ආසේවිතාය භාවිතාය බහුලීකෘතාය. අතුරු කරන්කොට භාවිතා කරනකොට බොහෝ කොට අතුරු කරනකොට. ප්‍රඥාව වර්ධනයක් සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රඥාව වර්ධනයේ සිද්ධ වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අපිට තියෙනවා. ඒක තමයි කුසල සීලය කියන්නේ. කුසල සීලය කියලා අපි ඉන්නේ රකින්න જાතියේ වතක් නෙමෙයි. අපි දැනගන්න ඕනේ මේ රෝගී තිබෙන්නා වූ දේවල් වල තියෙන පහත් තත්ත්වය. ලෝකය කියන යමක් ඇත්නම් ඇයි ලෝකෙද වැදෙන්නේ? ඒක වටිනවයි කියලා හිතෙන්නේ. වටිනවයි කියලා හිතෙන්නේ නැහැ ලෝකෙේ කවුරුවත් වැදෙන්නේ නැහැ. තමන්ට වටින් නැති දෙයක තමන් අතුරු කරන්නේ නැහැ. වටින් නැති දෙයක් උපාදාන කරන්නේ නැහැ. වටිනවයි කියන දෘෂ්ටිය නිසාමයි ලෝකෙ උපාදාන කරන්නේ. විස්කන්ධ වශයෙන් කිව්වා ධාතු වශයෙන් ගත්තා අපි ලෝකයේ වශයෙන් ගත්තාම කියලා පොදු එකක් ගත්තා ලෝකයේ කිව්වේ ඒක නේද ලෝකයේ වටිනවා කියන දෘෂ්ටිය තමයි අර උපාදාන කරන්නේ උපාදාන කරනවා කියන්නේ ඒක අල්ල ගන්නවා දෙවිව බැඳෙනවා මේ ලෝකයේ දෙවිව බැඳෙන එක වටිනවා කියන දෘෂ්ටිය නේද ඒ වටිනවා කියන දෘෂ්ටිය අපි ළඟ නැත්නම් අපි ඔබල දෙවිව බැඳෙන්නේ නැහැ බුදුදහම කියන්නේ ඒක එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදීක් තියෙනවනම් අපි ඔක අල්ලා ගන්න. වටිනවා කියන දෘෂ්ටිය තියෙනවා. අපි අල්ලා ගන්න නැති දේවල් මේ ලෝකේ නැහැ. අසෝ ජීවිතය තියෙනවා. දැන් අපි ඔක අල්ලා ගන්නවා. ඉර පැත්තේ යන්නේ. මල මුත්‍රා වාගේ දියක් දාලා තියෙනවා. අපි ඔක අල්ලා ගන්නෙ නැහැ. අපි දන්නා එක වටින්නේ නැහැ කියේ. නොවතිනා දෙයක් අල්ල ගන්න අපිට කිරිම ඕනකමක්. හැබැයි කවුරු හරි කිව්වොත් එහෙම මුද්‍රා රෝතලක් රුපියල් 100යි. මම කරේ. මල කිලෝ එකක් රුපියල් 800යි එහෙම කිව්වොත් වටින්නේ නැහැ. එහෙම කිව්වා නම් බේරින්න හම්බෙන්නේ නැහැ කියලා. දින පොරයක් ඉන්න. බල මුදලා ගන්න. එහෙම එක කවුරුවත් ඉන්නන්නේ නැති නිසා. එහෙම පරිභෝගික සම්බන්ධයක් නැති නිසා. ඊගෙන කල්පනා කරලා බලනකොට ඒක වටිනාකම අපි වෙන්නේ නැහැ. ඒක ප්‍රමියක් නැහැ අපි. කොච්චර කැඩවලක් තමයි අපි වටිනවා කියලා යම් කිසි අහක නිගමනයක් කරන්න තිබුණා. අපි ලෝකෙ මිදෙන්නේ නැහැ. ඉදාමනේ ඔය වාක්‍ය දුර. මෙන්න මේ වගේ ලෝකෙ වටිනවද නැද්ද කියලා බහිනේ උත්තරේ ගන්න. මෙන්න ප්‍රඥාවෙන් ගන්න තීරණය. වටිනවද නැද්ද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවා මේ පැවැත්. නිත්‍යයි දුකයි ආත්මයි කියන දෘෂ්ටිය තියෙන තාක්කල් වටිනවා. හැබැයි ඒක මුලා දෘෂ්ටිය. ඇත්තක් නෙවෙයි. ඒ නිකුත්. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා දැක දාපලන් ඇත්තක්ද? ඇත්ත දක්වන දකින්න වටින්නේ නැහැ. ඔර වටිනාකම නොවටිනා බවට පත් කරන්න. විද්‍යා දෘෂ්ටියේ සම්මා දෘෂ්ටියේ දේ ඉන්නවා. විද්‍යා දෘෂ්ටියේ ඉගමේ මොකද නිත්‍යයි නැපයි ආත්මයි කියන දෘෂ්ටිය. ඒක එහෙමද නැද්ද කියලා විමර්ශනය කළා වහන දිගන්නා තේ ක්‍රමයක්. නිත්‍යයි නැපයි ආත්මයි කියලා හිතෙනවා නම් ඒක එහෙමද කියලා වහන්න. චෝදි. එතකොට වෙන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකයි මේක ඇත්ත. අන්න ඕක සිහිනුවණින් බලනකොට ප්‍රඥාවට ගෝචර වෙනවා. එන ඇත්ත ඒක බව දැකලා අවසින්ද. කවදාවත් නැවත බොරුවට වටවලද? බොරු වෙන්න හේතුව දැකලා මේක බොරු කියන්නේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකේ සත්‍ය බව සත්‍ය හේතුව පස්සේම දැක්කා. සත්‍ය බොරු වෙන්න ක්‍රමයක් නැති නිසා. ඒක සත්‍ය අවබෝධ වුණා. සත්‍ය දර්ශනයේ පහළලා ධර්මයක පහළුණා හොවන්න. ඊළඟට මෙන්න මෙතෙන්ට පත් වෙච්ච බුද්ධයාට කවදාවත් නැවත වාරයක් වැරදි තීරණයක් ඉන්නේ නැහැ. අනිත්‍යදී අනිත්‍යයි දුක්ඛදී දුක්ඛයි අනාත්මදී අනාත්මයි කියලා. මේ දැකපු දර්ශනේ ආයි වෙනස් වෙන්න විදිහක් නෑ. එන අනිත්‍ය නිච්ච වෙච්ච දායක දුක්ඛ දුක වෙච්ච දායක අනාත්ම අත් වෙච්ච දායක තමයි ඔබ වෙන්නේ. කොයිද වෙන්නේ? ඒක වෙන්නේ හේතු ලෝකේ නෑ. ඒ ධර්ම නියමයේ සදාතනික සත්‍යය. විරාණ මහතේ දේශනා කරන මේ ලෝකේ පවතින දේවල් වල පවතින දේකදී වෙන අනි මුලාවේ ගන්න දේ. ඒ කියන්නේ විපරිණාමිත පත් වෙලා වෙනතන දේවල් කොට සත්‍යය. ඒක බුදුරණන් අහන්නේ තියනවා කියන්නේ නෑ. විපරිණාමයේ පස්සෙ වෙනදි මේ ධර්මතාවයක් ඇති. ඒක නෑ කියන්නේ. ඒකේ තියෙනවා. ඒක වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ධර්මතාවය. ධර්මතාවයේ ගෝචරලා හටගත් දේවල් ගැන වෙනස් වීම දකින්න. විපරිණාමයේ දකින්න. අනිත්‍යයි කියන යම් ධර්මතාවයක් ඇද්ද ඒක අතීතයේ අනිත්‍යයි දැනුත් අනිත්‍යයි මතු අනාගතයේ අනිත්‍යයි. ඒක වෙනස් වෙයි. යම් අනිත්‍යතාවයෙන් යුක්තවනා වූ දෙයක් දුක්ඛයි කියලා යෝගාවයක් තීරණය කරන පුළුවන් ධර්මයක් ඇත. ඒක ක්‍රියාත් එකයි දැනුත් එකයි මත දෙකම ඔබ වෙනස් වෙයි. යම් ධර්මයක් අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනා නම් අසුර කරන්නේ කියලා කවදාවත් හැමතිස්සමක් ලැබෙන්නේ නැණ ඒව අසාරයි කියන මේ ධර්මතාවය. අතීතයේ දෙකයි දැනුත් එකයි මත දෙක. අසාරයි කියන ධර්මතාවය වෙනස් වෙයි. මේ නොවෙනස් වෙන ධර්මතාවය. යම් මේ නොවෙනස් වෙන ධර්මතාවය යම් කෙනෙක් දැනගත්තා නම් ප්‍රඥාවෙන් දැනගන්නවා මිස ඕක කටපාඩම් කරලා දැනගන්න පුළුවන් එකක් නෙවෙයි. වචන මාලාව කටපාඩම් කරගත්තම හම් වෙන්නේ හේතුවද? ওই විදිහට බහැලා විමර්ශනය කරනකොට නුවණට ගෝචර වෙන ධර්මයක් ඇති. හිතට ගෝචර වෙනවා. මෙන්න මේ ගෝචරණ මේ ඇත්ත දැකලා වාක්‍ය. ඇත්ත දුටු විට නැවත වාරයක් ඇත්තෙන් අහකට වයින් ක්‍රමයක් නෙවෙයි. ඇත්ත දකින්න ගන්නවා ප්‍රශ්නේ උනෝදි. එහෙනම් ඇත්ත දැක්කල පස්සේ එතනම තමයි මොකද කරන්නේ? අපි එකින් එකට හැම වෙලේම මේ දැකපු ඇත්තට අනුකූල ලෝකේ දකින්න අහාරා කියලා දකින්නකොට යමක් අහාර නම් අහාර දේ පිළිබඳව මම ගන්න තීරණය මොකද? ඒක සාර කරන් පස්සේ යනවා. ඒකේ සාරත්වයන් හොරගා යනවා. මේ ලැබෙනවා. ලැබෙන්නේ නෑ නේද කියලා සමාන නුවණ මෝරනවා. වදක් මෝරනවා නෙවෙයි නුවණක් මෝරනවා. යලි යලි දීකන නුමෝර නුවර නිසා ප්‍රඥාව වැඩෙනවා. යථාර්ථයේ සත්‍ය දැකීමේ මාර්ගික හැකියාව වැඩෙනවා. මෙන්න මේ හැකියාව වැඩෙනකොට මේ විද්‍යාවට අසාර නම් මොකද ගන්න තීරණි? අර අසුචි වේදගත තීරණි. අසාරයි කියන්නේ දැකනම් ආයතරයක් ඒක ඇලෙන්න ඕන බැඳෙන්න ඕන කියන එක නෙමෙයි. ඇලීම අත්හැරපුවාම බැඳීම අත්හැරපුවාම සාන්තයි ප්‍රණීතයි ඇලීම නැත්නම් ගැටීම නැත්නම් ගිනි නේ. ඒතර නිවීම සැනසීම. ඔක දැකලා තියෙනවා ප්‍රඥාවේ. දැන් දැකපු තත්ත්වෙ නේද එයා දකිනවා. මම මේ මෙහෙම අත්හැරියා. අත්හැරුණා. හැබැයි මේ දිගේ තව අත්හැරියා නැහැ. දරුවෝ ගැන හරි, දෙමව්පියෝ ගැන හරි, වාහන පුරුෂයා ගැන හරි, භාර්යාව ගැන හරි, ලෝකෙ මොනවා වස්තුවක් ගැන හරි තව යමක් ඉදිරි වෙලා තියෙනවා. ඒතර ඔහු කියන කල්පනා කරනවා මේ ඉදිරි වෙලා තියෙන කොට. නිත්‍යද හැමදාම නෑ ඒක දැකලා ඉවරයි. ඒ අනිත්‍ය එකක්මයි දුක්ඛ අනාත්ම එකක්මයි මේවා ප්‍රිය කරලා ඉතුරු වෙලා තියෙනකොට. ඉතින් ඒක හැප දෙන්නේ නැති එක මම අධ්‍යයනයක් තියෙනවා. ඒක ඉන්නේ දායක කවදාවත් මට දැනුමක් නෑ. ඉතින් ඇයි මට අත්හරින්න බැරි? අව මේක වටිනවා කියන හැඟීම. ඇයි ඒ වටිනවා කියන හැඟීම? මගේ දැනීම පූර්ණ නෑ. අසාරත්තේ දැක්වීම පූර්ණ වුණා. මට ඔබ වටිනවා කියන හැඟීම ඉන්නේ. වටිනවා කියන හැඟීම ඉවර වුණා. ඒක කැඩුනත් බිඳුනත් වැරදුනත් මට ඇති ප්‍රශ්නයක් නැහැ. එයා කියන අමුතු දෙයක් වැහෙන දෙයක් නෑ. අසාරත්තේ දැකින යම් දහම් ක්‍රමයක් තිබුණා. යලි යලි තීකරණ තීකරණදී අසාරත්තේ දැනෙන පටන් ගන්නවා නම් ඉන්නේ. ඒකට කියන ප්‍රඥාව වැඩෙන දහම්. මිනේ ප්‍රඥාව වැඩෙන දහම යලි යලි තීකරණවට ප්‍රඥාව වැඩෙන පටන් ගන්නවා. අවදාහරි 100 100ක් වෙන්න නැති නිසා මොන මොන වගේ තවමද හඳුන් කරන්නේ. ඒවා කැඩනකොට බිඳෙනකොට දුකේ ඉන්නවා. 1000 ඉන්නවා. ඒ මගේ අනුපාතය. තව ප්‍රඥාවෙන් වැඩි ඉච්ඡාද. මෙන්න මෙතන සත්‍යයේ ප්‍රඥාවෙන් දැක්කට පස්සේ පළමු දැකීමේ යම් කිසි දූෂණයක් යමක් කැඩෙනකොට බිඳෙනකොට වැනසෙනකොට හරි. පහර වදිනකොට හරි. සමාගයේ හිතේ දූෂණයක් එනවා. ඔය වටිනාකම සතර ආපාගත වීමද හේතු වෙන ධර්මත තිබිච්ච වටිනාකම බහැරයි ඉවරයි. පළවෙනි දහම් දැකීම පහර වෙනවා. දැන් මොන જાතිය ප්‍රඥාවක් ආවත් මොන જાතිය අසහනයක් ආවත් ඒ අසහනකාරී මානසිකත්වයේ හෝ දුක්ඛ මානසිකත්වයේ සතර ආපාගත කරන්නේ බලවත් එකක් පහර වෙන්නේ නැහැ දහම් දැක දැපල. උපදින උපදින දැනක ප්‍රවෘත්ති පාක කියලා දෙන පුණ සුගතිය. ප්‍රවෘත්ති පාක කියන්නේ ඉපන් තැනක ඉපදුන තැන පදා මැරෙන එක. ජීවත් වෙන කාලේ නොයෙක් විදිහේ දුක්ඛාර අසහන පිටගන්නේ හිත වෙනවා. හැබැයි ජනක කර්මයක් වශයෙන් තිරිසන එක් කරලා උපදින්න අපාගත කරලා උපදින්න වේදේ කරලා උපදින්න මේ ආකාරයේ ජීවිත මානසිකත්වයේ සත්‍ය දැක්ක දැන් පටන් කෙලවරුණා කෙලවරුණාමයි නැවත මතුවේ. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ මේ සත්‍ය දැක්ක කෙනෙක්. හැබැයි සත්‍ය දැක්ක බලයේදී රාගය ඉවර කරපු කෙනෙක් නෙමෙයි. සාගතය කරමු, දේශක්ය කරමු, මොහක්ය කරමු කෙනෙක් නෙමෙයි සම්පූර්ණ. සතර පාරකට එන මට්ටමට හේ වුණා. හේ ගලා නිමිත් හේ වුණා. හේ ගලා කිව්වොත් ඒක ධර්මානුකූල නෑ. ප්‍රඥාව යන්තරකට වැඩනද සත්‍ය වැටගෙන මට්ටමට මානසිකත්වයේ වැඩනද? ඒ වැටෙච්ච ප්‍රඥාවයි වෙනස් වෙන විදිහක් නැති නිසා. ඒ වැටෙච්ච සත්‍ය අවබෝධය නැති වෙනස් වෙන විදිහක් නැති නිසා. ඒ සත්‍ය අවබෝධයේදී යම් අසාරත්වයක් දැකලා ලෝකයේ කියන වටිනාකම විදී ගියා. විදී ගිය වටිනාකම නැවත වාරයක් ඒ හිතේ වැද්දගන්න ක්‍රමයක්. ආදි අසීමිත වටිනාකමක් නිවිච්ච නිසා තමයි අසීමිත විදිහට හිත ඒවා ලැබෙනකොට ඇලෙන්නේ, නොලැබෙනකොට ගැටෙන්නේ. ඒ පිළිබඳ මුලා වෙලා ඊපස්සේ යන්නේ. අන්නේ අසීමිත වන්නා වූ මානසිකත්වයේ සීමා වෙනවා. සත්‍ය අවබෝධය ලැබු දැක්වල. ඉතින් එතන පටන් බොහෝ විදිහින් යම් කිසි එයාට ලැබෙනකොට ඇලෙනවා, නොලැබෙනකොට ගැටෙනවා. ඒ පස්සේ යන මුලාව තියෙනවා. හැබැයි මේ ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය කවුරු තම? හැබැයි මේ පාපේ සතර ආකාර කරන්න නම් බලවත්. අන්න මුලින්ම විදි. ඔතන පටන් ගන්නේ එයා හිත යලි යලි දී කරනකොට. කාම ලෝකයේ කාම වස්තුන් ඇතුළු වෙන තරම් වටිනාකමක් ඊට නැති වෙලා. කාම වස්තු අසාරයි කියලා දකිනවා. අන්තිමට ඊළඟ අවස්ථාව. කාම වස්තු පිළිබඳ බලාපොරොත්තු තුනි වෙනකොට ඉන සතරදාගාමි ඵලයටපත් වෙනවා. ඒක බලෙන් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. මේ දහම් ප්‍රඥාවෙ මෙනෙහි කරගෙන යනකොට ප්‍රඥාවේ වර්ධනයේ වෙලා වර්ධනයේලා එක අවස්ථාවක. මේ කාම ලෝකයේ තියෙන කාම වස්තු පිළිබඳ මොනවට අල්ලගන්න ලබනද? ඇයි මම කරන්න හදන්නේ? ඇයි ඒවා මගේ කරගන්න හදන්නේ? ඇයි ඒවා මගේ වශයෙන් පවත්තන්න හදන්නේ? ඒ බැරි දෙයක්. ඒ හදන හදන ගාන දුකනේ ඉන්නේ. සාහෙනේ ඉන්නේ. එච්චර එහෙම දාහ විදගෙන දුක් විඳගෙන ඒක මහ වශයෙන් පවත්තන්න මමයි කියලා පවත්තන්න මගේ ආත්මයයි කියලා පවත්තන්න. ඒකේ වටිනාකමක් නැහැ. අන්නේ ප්‍රඥාවෙන් ওই තීරණය දුන්නහම බුද්ධිලා ඒ මට්ටමේ දුන්නාම විදෙනවා. අන්න කාමරාගයේ පටිගය දුනිලාගය කියනයි. සත්‍යය දැකලා කාමරාගයේ පරිගියයි දුනි වුණා නම් කියනවා සතරදාගාමි ඵලයටපත් වෙනවා. යාත් නැවත වාරයක් ඒක ගණීපවන්නේ වෙනවා කිසික වෙන්නේ නැහැ. තවත් උනේ වෙලා යනවා. ඉදිරිය යන්නේ හේත මාත්‍රයක්. කාමරාග කාම වස්තු පිළිබඳ අත්හැරී ගියා. කාමරාගයේ පරිදි ඇතුළ මේ දෙක තිබිච්ච කාලප්පේ ගිහිලා ගියාට පස්සේ කාම වස්තු කෙරෙහි අන්තු මාත්‍රයක්වත් හිත බැඳින් මේ තත්ත්වයට පත් වෙනවා. අනිදාර කියන අනාගාමී ඵලයට පත් වෙනවා. කාම ලෝකේ හා සම්බන්ධ යන්තා පාප කර්ම වල තිබුණා නම් ඉන්හිහාට ජනක කර්මයක් වශයෙන් උප්පත්තියක් ලැබන්න කාම ලෝකේ නැති නිසා මේ අවසන් කය කාම ලෝකේ තියෙන අවසන් කය අවසන් වෙනක ඒකේ තියෙන කරදරෙ ඉන්න පුළුවන්. හැබැයි මේකයි අවසානයේ පස්සේ නැවත කාම ලෝකේ දේවියෙක් කියලා හෝ මිනිසෙක් කියලා හෝ කයක් ලබන්න හේතු නැති නිසා ඒ බඳු කයකින් මිදුණාම ඒ බඳු කයකින් විදිත් ඇති යම් බිඳුවක් කරදරයක් ඇති එදාට ඒකෙ මිදෙන්නේ. ඒකයි එක්කයි අද විදිනවා කියන එක නෙවෙයි. අද දින හරි අද දෙනවා. මතු හැදෙන්නේ හේතු නැත්නම් අද විදියේ જાතිකක් මතු හැදෙන්නේ. එහෙනම් මතු හැදුන්නේ නැත්නම් ඒ හා සම්බන්ධයෙන් තියෙන දුක විඳහ. හැදුනොත් තමයි විඳින්න දෙන්නේ. දැන් මේ පෙරබලෙන් ඇදිච්ච ගාන මේ තියෙන්නේ. දැන් මේකේ තියෙන විදිහ දුක හරි කරන්න ඕනේ. අරිහත් ඵලයේ පත් වෙනවා. ඒක විඳින්න බඩේ ජයගෙන බඩේ දින්න විවාහයෙන් දෝතර මුදිරන්න ආදී කතාව. ඒක වළක්වන්න. එන කායික දුක වළක්වන්න බෑ මානසික දුකයි වෙන දෙයක්. එතර අපමාව පෙන්වන ආර්ය බුද්ධයා සහ ධර්මයේ දැකලා චන්දරාගේ අතහැරපු ආර්ය බුද්ධයයි අනාර්ය බුද්ධයයි දෙන්නගේ වෙනසක් ගැහැ. යම් කෙනෙක්ගේ කායත උලකින් අයින් ඒ ළඟටම තවත් උලකින් අයින්. ඒතර යව ගුරු දෙහික වේදනාවේ තියෙන එක කායකද එකලෙට එක උඩකින් විතරක් කරලා නිකන් එයා එක වේදනාවක් විඳිනවා. එයාට වේදනා දෙකක් මෙන්න මෙයාගේ බුද්ධජනනයේ උරු දෙහකින් යනවා වගේ කායකය. කායක ලැබෙන වේදනාවයි ඒක මුල් කරගෙන මානසික වේදනාව. ඔය දෙහකින් දුක් විඳිනවා. කායත එකක් යනකොට හිතරත් එකක් යනවා. අන්න ඒකේ උරු දෙහකින් යන වේදනාව උපමා කරලා දිනවා. ඒ වගේ උරු දෙහක වේදනාව විඳිනවා. කායික දුක්ඛයත් මානසික දෝමනස්යත් කියන දුක්ඛ දෝමනස් දෙකක් වෙනවා. යම් ආර්ය මාර්ගයේ පත්වෙච්ච පුද්ගලයාට එකක් තියෙනවා. කායික දුක්ඛේ තියෙනවා. ඒක වලක් ගන්න බැරි නැහැ. හැබැයි දෝමනස් කියන මානසික එක නැහැ. එයාට මේ එකවලක පහද වේදනාව විතරයි. නැහැ කායික දුක්ඛේ වේදනාව තියෙනවා. මානසික දුක්ඛේ වේදනාවයි මිදිනවා. නැහැ මානසික දුක්ඛේ වේදනාවයි මිදුණා නම් කය පිළිබඳ චන්දරාගයම නිදහස් වෙලා ඉන්නේ. අර ඒක උඩකින් ඇවිල්ලා වගේ කයද දැන් දුක මේ භවයේ අවසානය නිකන් විතරයි. මේ භවයේ අවසානයේ ජීවිත වෙච්ච දවසේ නැවත පරිසන්දියක් ගැන ජනක කර්මයකින් නැවත කාය හද ගන්නවාද? හේතුව අර චන්දරාගයම දුරු වෙලා තිබෙන්නේ නැහැ. මේ අන්තිම කය කවදා හරි ජීවත් වුණාම නෙන්න කවදා හරි කෙලවර වෙච්ච දාට පස්සේ ආයෙත් හැරයක් අර ඒක උඩේ දුකක් ඉවරයි. එන කායික දේවිද දුක ඉවරයි. ඉතින් මානසික දුක කල්පියාව ගේන්නේ කියන අන්තිම අනුපරිච්ඡේද නිර්වාණයේ පිරුණම් පාන දවසද කායික දුක ඉවරයි. සියලු වේදනාවන්ගේ නිදහස ඉදාරයි. මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ මේ ධර්මයේ දුලින් අපි වැදෙන්නේ. උපන් කෙනාට උපන් සත්‍යයට බාහිරින් එන්නා වූ කැඩීම බිඳීම විනාශ කිරීම දැලීම බෙලීම ඒ වගේම තම ඇතුළේ තිබු දරුවන්ට කරදර ඇතිවීම එදවීම රෝගවීම ඔත්වලවීම ඇරියා අතපය ගැදීම තමන්ට හෝ අන්ට හෝ ඒක සිද්ධ වීම ඒව ඇතු වෙන්න ඇති ගෝඩෙලා අසුරුකම් කියන හරිය මේ ටික සිද්ධ වෙනවා. මේක තමන්ට කරන්න දෙයක් නෑ ගන්න බෝල දෙන්නත් වෙනවා. යථාර්ථය දැනගන්න දැනගන්න පැවැත්ම හැදි මේක නම් ඉතින් මම මේක එපා කිව්වා කියලා බෑ කියලා මොනවා කරන්නේ. ඒක මට නැති කරන්න පුළුවන් විදිය ප්‍රතිකර්ම කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. පිළිතුර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි පැවැත්ම තුළ ඇති වෙන බාධක. ඒ පැවැත්මේ හැටි. මෙන්න මේ පැවැත්මේ හැටි මෙහෙම කිය දැනගන්න හැකියාව මධිකම විසාව තමයි. පුද්ගලයා මානසික වශයෙන් දුක් වෙදී. හවදාහරි පැවැත්මේ හැටි මේකයි කියලා හරියට දැනගත්තා. කැඩෙන දේ කැඩෙනවා. ඉඳෙන දේ විදෙනවා. වැරදෙන දේ වැරදෙනවා. මොනවා කරේ මාත්‍රාත් එකයි ලෝකයටත් එකයි මගේ දරුවටත් එකයි අම්මලාත් එකයි තාත්තලාත් එකයි සාගුරුතියටත් එකයි භාර්යාවටත් එකයි භාගය කියලාත් එකයි කාටත් පැවැත්මේ හැටි යෝග. මේ පැවැත්ම මොකක්ද කියලා බලපොත් වෙන්නේ මොනවා කරන්නේ? පුළුවන් නම් පුළුවන් ප්‍රතිකර්මයක් කරනවා වෙන නිකන්. ඉන්නකම් කොහොම හරි ඔච්චර කියලා දැනගන්න. ඕක හරියට දැනගත්තා විශාල වාහනයක් වෙනවා. ඕක හඳන්න කාලේ වල දෙවුණු. ඉවසන්න බැරි හපි අමාරුවක් ආවා. ඕක දැනගන්න. එයාටම දැනෙනවා මානසික වේදනාව දුර වෙලා කියලා. ඒතකොට දැන කායික වේදනාව නිමිනුම් ගාන විලා තියෙන මානසික වේදනාව. විනස කරගන්න අපේනවා. කායික වේදනාව අල්පයි විතරයි. අපි වැඩිපුර විලා තියෙන මානසික වේදනාව. දැන් කවුරු හරි බැන්නොත් ඉදෙනවද? ගැරුවොත් නම් ඉදෙන්නේ. බැන්නොත් ඉදෙනවද? නිඳා කරොත් ඉදෙනවද? අපහාල කරොත් ඉදෙනවද? එකක් අහ හිතෙන්නේ. හැබැයි ගැරුවට වැඩි හිතෙනවා නේද? මානසික රෝගී දිනවල. නිඳා කරොත් බැන්නොත් අපහාස යකෝ ඊට වඩා හොඳයි මට මැරෙන්න ගහපි එක සැරේ. අරපියේ වල දෙන්නේ නැති. වල කායට පොඩ්ඩක් පාව වල දෙයිලා. ඔබේ මහයු ගැටි මේ මතකේ පරම්පරාවේ ඇති මෙහෙමයි. යකෝ මගේ පරම්පරාවට දොස් කියන්න එපා අපවාද කරන්න එපා. අපි ඉවසන්න බෑරෝ. මගේ අම්මට වදිනයක් කියන්න එපා. මට බලා ඉන්න දා මට හිතන හරි අමාතු. දැන් මේ වගේ අනික් කායේ ඉන්න දුක් පීඩා හිංසා එනකොට අපේ මනසට කොච්චර හිදෙනවා. පාරක් ගහලා ඇරියා නම් කවදාවත් වදිනවට කාගෙන ඉන්නද? දැන් මෙහෙම කියනවා. දැන් බලන්න මානසික වේදනාව දුක් වේදනාව කොච්චර ඉහළින් විඳිනවා නේද? මෙන්න මේ මානසික වේදනාව තමයි නැති වෙන්නේ අසාවෝද. කායික වේදනාව විඳින පුද්ගලයාට කායික වේදනාවට වැඩිය වැඩි වෙලා තියෙන්නේ ඒක මානසික වශයෙන් අරගෙන තියෙන්නේ. ඉතින් අපි අද කායික වේදනාව කියලා විඳින්නේ ඒක වැඩි කොටසක් තියෙන්නේ මානසික වේද. මට විච්ච දෙයක නැහැ. දැන් මම කොහොමද ඇවිදින්නේ? දැන් මම කොහොමද වැඩ කරගන්න මම අද කැපුවා. දැන් අපි මේ ඒක කායික වේදනාව කියන මානසික හදේ තියෙනවා. ඒක මම දැන් වැඩි දික කරගන්නේ කොහොමද? මගේ ඇඟිල්ල කැපුවා. මම හිත මම මේ ඇඟිල්ලෙන් කරන වැඩේ කරගන්න බැරි රස්සාවක් ඉවරයි ඔක්කොමත් ඉවරයි හරි වැඩි මඩු. දැන් ඔව කො මානසික වේද. දැන් මානසික වේදනාව මුල් කරගෙන කායික ආපේ වේදනාව 10000 ගුණය වර්ධනය කරගෙන අපි හිතනවා. මෙන්න මේ මානසික වේදනාව කෙරෙවෙච්ච දාලා කායික තියෙන එක විලු දෙයක් බව දකිනවා. ඒක එතරම් ලොකු වේදනාවක් නෙමෙයි. තරන්න බැරි වේදනාවක් නෙමෙයි. මෙන්න මේක දැනගන්නකම තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් දරුවට විපතක් ඇති වුණාම ඇති වෙන්නේ කායික වේදනාවක් නෙමෙයි. ඒක මානසික වේදනාවක්. දැන් මේක ලොකු වෙනසක් තියෙන එකක්. අරිහත් වෙනවාත් මේ රෝගී යථාර්ථයෙන් දැකට පස්සේ මට වේවා අනිත්‍යට වේවා යම් කරදරයක් වෙනවනම් පැවැත්මේ ඇති යෝග. පැවැත්මේ උඹන් යමෙක් ඇද්ද? ඔය කාරණේ බේරෙන්න බෑ. ඒක පැවැත්මේ අර්ථභාවය. ඔය පැවැත්මේ ස්වභාවයේ තීමා ඉක්මවා කරගහන්න ගිහිල්ලා ඔය දුන්නකව වැඩි කරගෙන මෙන්න මෙතනයි දකින්නේ. මේ මෙතෙන් අන්තිම ඉහළම මේ තමයි අරියත් වේ කියන්නේ. ප්‍රඥාවේ මුදු පිටට නැගී. අනේ එතෙන්දි මේ මානසික වශයෙන් තිබෙන හැම වේදනාවක්ම නැති වෙලා. කැඩෙන බිඳෙන වෙනසෙන දෙයක්ම කැඩුණා බිඳුණා වෙනසුණා. කඩන බිඳින වනසෙන දෙයක ගෝචර වෙන දෙයක්ම කැඩුවා බිඳා වෙනසුණා. කැදී බිඳී විනාශ වී යන්නේ ගෝචර වෙන දෙයක්ම කැදී බිඳී විනාශ වී යනවා ගියා. මේ ඔබේ මොකද කරන්නේ? ඒක හදින්න පුළුවන්. ඒක ස්වභාවය විතරයි. ඒ බඳු ස්වභාවයක් ඇටි එකක් හොඳයි කියයි ප්‍රියයි මනාපයි කියලා ගත්තේ මුලාව නිසා. ඒ නිසා නේ මට ඒ ඇතුලේ ඉන්න උනේ. ඇහැ හොඳයි කියලා ගත්ත නිගමනයේ නිසා. ඇහැත් අරගෙන බැලුවොත් පෙර භවයේදී ගත්තා වූ ඇහැ හොඳයි කියන නිගමනයේ මේ හැරේ ඇහැ හටගන්න හේතුව. ඒකයි මේ ඇහැ. පෙර භවයේ රූප හොඳයි කියලා ගත්ත එක නිසා රූපපත් යන විදිය මානසිකත්වයක් උදාවා. ඒකදී මම දැන් පස්සේ කියනවා මේ භවයේ හදාගත්ත රූප කොට ගන්න. පෙර භවයේ කන හොඳයි කියලා ගත්ත නිසා මේ භවයේ වෙන කනක් හතෝ. ඒක තමයි දැනගත්ත මුලා. මේක මුලාවේ ප්‍රතිපලයි. පෙර භවයේ හද හොඳයි ඒව අහන්න ඕනේ කියලා යොමු කරපු නිසා අදත් බාහිර හද ඇහෙන විදිහට කන හැදුවා. ඊට ගැලපෙන විදිහ පරිසරයක් හැදුවා. දැන් මේ පෙර භවයේ මේ ආකාරයෙන් ඇස කන දිව නාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහයි. ඔය කියන්නේ හිතන කාම ආද්‍ර මනසයි. හොඳයි කියලා ගත මුලාව නිසා අවිද්‍යාව නිසා අභාගින ආපකින් හම්බෙච්ච දේ තමයි මේ. ඒ හොඳ එකක් හොඳයි කියලා මම පැතුවේ බැලුවේ බලාපොරොත්තු. පැතුවා කියන එක නෙමෙයි උදේ තියෙන්නේ බලාපොරොත්තු. හේතුව බලාපොරොත්තු වුණා නම් ඵලය කොච්චර බලාපොරොත්තු වෙනවද පිරින්ද වෙයි. යම් ඵලයක් අපිට එපාන. බුදුරයන් වහන්සේ දේශනා කළේ ඵලේ බලාපොරොත්තු වෙනවද හරියන්නේ නැහැ. ඒ ඵලයේ හේතුව හොයන්න. අන්නේ හේතුව පිළිබඳ බලාපොරොත්තු අත්හැරෙවදාට ඕමතු ඵලයෙන් නිදහස් වෙනවා. ඉතින් අපි දකින්න ඕනේ හැම වෙලෙම අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඵලයේ පිළිබඳ එපා වෙන එක. ඵලයේ පිළිබඳ එපා වෙන එක හරිනම් අපි බල්ලෙක් පිළිගන්නේ කවදා? කවුද බල්ලෙක් කියන බලාපොරොත්තු වෙන්නේ? හරකෙක් කියන බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා. අඳු මාත් එක හිතනවා. අනේ මට හරකෙක් වෙන්න ඇත්ම. එහෙම එකක් හිතන්නේ නැහැ. බලාපොරොත්තු බැලුවොත් මොකද වෙන්නේ? බලා හරකෙක් වෙන්න දිය බලාපොරොත්තු ඵලයේ කිරිය බලාපොරොත්තු නැහැ ඇත්තෙම නෑ නවට පැත්තක. අනේ මට දෙවිදෙක් වෙන්න නැහැ අනේ මට යකෙක් වෙන්න නැහැ අනේ මට අපායයන් නැහැ ඕමත් බලාපොරොත්තු වෙයි. ඊන මාත්‍රිකේම හිතනවා. යන්නේ නැහැ. මෙන්න මේක තමයි වෙන්නේ හේතුන් පටිච්ච සම්බෝධං හේතුඵංගා නිරුද්ධ හේතුත්පත්ති පහළ වෙනවා හේතුඵංග නම් නිරෝධ වෙනවා හේතුඵංග කරන්නේ ඵලඵංග කරලා අපිට යන්න දෙයක් නැහැ ඵලඵංග කරන්නේ නිවනක් නැහැ නිවන් අවශ්‍ය නම් ඒ ඵලයට හේතුව හොයලා හේතුඵංග කරන්න හේතුඵංග කරලා නම් හේතු පටිච්ච සම්බෝධං හේතුත්පත්ති පහළ වෙන්නේ හේතුඵංග නම් නිරෝධ ආයි පහළ වෙන්නේ විදිහක් නැහැ එන මේ පහලලා තියෙන හේතු පරිච්ඡ සම්බෝධං වෙච්ච එක මේකයි. පෙරවවිදි කරගත්ත අවිද්‍යාව නිගමනය. ඉතින් මේ කයත් මේ කයද අතුරු කරන්න ආව වහිර ලෝකයක් අතරේ. ওই දෙකම හටගත්තේ හේතු පරිච්ඡ සම්බෝධං කියන එක. හේතුවෙන් පහල වෙච්ච එක. ගන්න පහල උනේ. පෙරවවිදි හදා ගන්න පුළුවන් වුණා නම් මේ හේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයක. මොන සාරත්‍යයද මම මේ බලාපොරොත්තු වෙන්නේ? මොන සාරත්‍යයක් ගන්නද මේ ගුණ කොට බලාපොරොත්තු වෙන්නේ? එදාවක වැටුණා නම් අද මේක නෑ. නාල දුක තියෙනවා. ලෝකෙ කිසිම දෙයක දුවේ සම්බන්ධයක් නැහැ එහෙනම්. එහෙනම් දැන් මේ බලාපොරොත්තු වෙච්ච එකේ ප්‍රතිඵලය මේක. ප්‍රතිඵලය නම් වෙන දුක මොකද? ඒක තමයි කායික දුක. ඉස්පස්සේ ගන්න තියෙන දුක ඒකයි. ඕකේ මෙරිඳ වෙයි. නෑ අද අපි යම් දවසක බලාපොරොත්තු නම් මේක පෙරභවයෙන් ආපු විපාකේ. පෙරභවයේ හේතුවේ විපාකේ. ඉබඳු හේතුව තවදුරටත් තිබුණොත් මතුභවයෙන් ආයතරය මේවා එකක් අරගන්න. නැහැ හේතු දුරුකලොත් මතු භාවයට මෙහෙම එකක් නැහැ කියලා දැනගත්තා නම් අන්න හේතු දුරු ප්‍රයත ඊළඟ භාවයක් නැහැ. දැන් මේක දකින්න ඕන එක. එතන මේ කියන මේ විපාකයේ කියන එක නැති වෙන්නේ නැහැ. වේදනාවක් වෙනවා නම් වේදනාව කිව්වම කායික වේදනාව දැනෙන එක. කායික වේදනාව අනුකූලව ඒක අවිද්‍යාවෙන් හැරගන්න එකක් නෙමෙයි. අවිද්‍යාවෙන් පෙර අවිද්‍යාවේ හේතුවෙන් හැරගත්ත ඵලයේ ගෝචර දෙයක්. එතන අවිද්‍යාව හැරගන්නේ මනස මුල් කරගෙන. මනසටයි අවිද්‍යාව ගෝචර වේ. අවිද්‍යාවේ ඵලයයි කය කියන්නේ. ඒකින් හරියට ඵලය. එතකොට දැන් අපි අවිද්‍යාව මනසෙන් දුරු කරගත්තා. හේතුව දුරු වුණා. හේතුව දුරු කරගත්තා නම් මතු ඵලයේ දුරු වෙනවා. තියෙන ඵලයේ දුරු කරා. තියෙන ඵලයේ දැන් එකේ හේතු වෙන්නේ. පෙර අවිද්‍යාවෙන් හටගත්ත හේතුවේ ඵලයේ මේ කය. ඒක පෙර කර්මයක විපාකය. පෙර කරන ලද කර්මයක විපාකය කයයි. දැන් මේ හැරේ කර්මයේ විපාකයක් වශයෙන් තිබුණොත් කය හදගන්න මොන කර්මයක් තිබුණොත් මතු කය නැති විපාකයක් හදගන්න. දැන් මේ පෙරපලයෙන් හැදගත් එක දැන් මොනවා කරන්නේ? ඒකට කරන්න දෙයක් නැහැ. ඒක හැටි දැනගන්න. ඒකට කරදර එනවා. දුක් වේදනා එනවා. මොනවා කරන්නද? ඒක විඳවන්න ඕනේ. මධ්‍යස්ථ වේදනා කියන්නේ ඒකයි. ඊ යථාර්ථයේ දැනගතට පස්සේ ඇතිවෙනා උපේක්ෂාව. ඒක විදියක්. අනේ මම ඔබට යන්නේ මම සද්දැතු ඉන්නවා වගේ වඩු ඉන්නවා කියලා උපේක්ෂාර පද්ධතියක් එකක් තියෙනවා ඒක ලෞකික උපේක්ෂාව. ඒක තව එකක්. අර ලෝකෝත්තර ධර්මයේ තුලින් නැගෙන උපේක්ෂාව නෙමෙයි. දැන් ලෝකෝත්තර ධර්මයේ තුලින් ලැබෙන උපේක්ෂාවක් ආවම ඒක වෙනස් වෙන්නේ. ඉවසගෙන ඉන්නවා ගානක් නැහැ. ඕනේ අපි ඉස්සරහට කරකව. අවුනාව තමයි දුන්නේ. ඔය කියෝවා. දැන් ඥාන්‍ය ධර්මනික ආගෙන තියෙනවා. ඔය කියෝවා. අන්තිම මොකද සීමා ඉක්ම යනවා. අරගෙන මැරෙනවල බෑ ඉඳ වෙකෙන් පයිල. මොකද දෙපෙක් අහිරයි. අන ලෞකික උපේක්ෂාවේ. ලෝකෝත්තර උපේක්ෂාවේ එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි. යුදේන ගෑය එක 7000 බැල්ල ඉඳතු ඉස්සරි ගහන්න පටන් ගත්තා දෝ මරනවා කියලා 7000 දිගේ ඕල මැරුවා. උපේක්ෂාව බෙස්සාව. ඒ ආරිය උපේක්ෂාව. ඒ කියන්නේ ලෝකෝත්තර ප්‍රඥාවේ ගොඩ නැගිට උපේක්ෂාව. කැඩෙන දේ කැඩෙනවා, වැදින දේ වැදෙනවා, වැරදෙන දේ වැරදෙනවා. මොනක් කරද? පෙර කර්මයන්ට විභාගත් වෙනවා. එකක් තියෙනවා ඒක නතර කරන්න. මේ දෙකක් විශ්වාස. තවදාරි මරණය අවසන් කරේ තියෙන දුකක් නෙමෙයි. මිනිහා තව මරණයක් හදගන්න එක වෙනම හේතු මතගෙන නැහැ. මේ අන්තිම දුක. ඕක දැකලා පස්සේ එතන උපේක්ෂා වෙනවා. මේ උපේක්ෂාවයි අර ලෞකික උපේක්ෂාවයි විශාල වෙනසක් තියෙනවා. ඉතින් ඊයා ලෞකික උපේක්ෂා ලෝකෝත්තර උපේක්ෂාව වෙනකම් ඇති වෙන මේ පොඩි දාහ. මේවා පාපයක් නැතුව නෙමෙයි මේක මොහොතකටයි. ඉතින් විදව ගන්න එක මොහොතකටයි. කලකිරලා ඉන්න එක මොහොතකටයි. මොහයෙන් ඉතර පාපය. ඒ ගොන්න අගනික. පෙර භවෙන් කලකිරීමක් ආව නම් එහෙම. හරි හඳුන්වන හැටි කලකිරීමෙ විදිහට පුළුවන්. ඒක පෙර භවෙත් ඉන්න ආපු එකක් නෑ විපාකයක් නෑ. ඒක විදිහට කියන්නේ. දැන් විදිරේ වර්ග නිසා. හරි ගොන්න නැගෙන නිසා සංකාරයක් නිසා දුක්ඛ ශෝකේ සංවේගය කියන්නේ කලකිරීම කියන්නේ අපි ගොඩනගන මෝහය නිසා ගොඩනගන්නා විපාක මේ කර්මය. ඒ කර්මය නිසා ගොඩනගන උද. සාජාත වශයෙන් විපාකයේ වශයෙන්. සාජාත කර්මයක් වශයෙන් කර්ම විපාකයේ දෙන ක්‍රියාත්මක වෙනවා. ඒක අපි දැන් විදිනවා. ඒක දුකයි ධාහයයි. හැබැයි ඒ කර්මය අපි දැන් ගොඩනගන නිසා ලබන එකක් නිසා. විනෙහිමින් බිය හටගත් එකක් අපි විපාකයක් නිසා හටගත් එකක් වත් නෙමෙයි. අපි දැන් ගොඩනගලා විදින එක. ඉතින් ඒකෙන් ආපෙන්න බෑ මාර්ගඵල පූර්ණිය වෙනකම්. ඉතින් මේක ඕලගමින් හිර කරන්නේ වතක් වශයෙන් දැකගෙන ලබන එකක් නෙමෙයි. හැම වෙලේම බලාපොරොත්තු වෙන්න ඕනේ සීලබ්බත පරාමාසයේ පැත්තකට තියලා. සීලුත් පරාමාසයෙන් නිවන් දකින්නවා කියන බලාපොරොත්තු පැත්තකින් තියලා. යථාර්ථයේ දැකීමෙන් නිවන් දකින්නවා. යථාර්ථයේ තුලින් ප්‍රඥා මත ක්‍රීමෙන් නිවන් දකින්න එකේ වතක් නෙමෙයි. සීලබ්බත පරාමාසයේ නැතිනේ ඔබේ දැනගත්තා. වතකින් නිවන් දකින්න ඉදුවර හරියන්නේ නැහැ. වත කියන්නේ තරහ වැළපිල්ල. මේ ලෝකේ ප්‍රයත්න හදාගත්ත උපක්‍රමයක්. කරදරයක් නේද ප්‍රයත්න හදාගත්ත උපක්‍රම තියෙනවා. මේ උපක්‍රම ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒකෙන් හටගන්න විතර කරදරේ උපක්‍රම සීලියොත් යටපත් කරගෙන ඉන්න. ඒක වෙනවා. ඒක නිවන නෙමෙයි. ප්‍රඥාව තුළින් ඇති කරගන්නව ධර්ම අවබෝධයක් තියෙනවා. අන්න ඒ තුළින් නිවන් තේසුවේ. ඒක වෙන මොන විදිහකින් වතකින් ලබන්න බැහැ. දැන් උත්පලා මාර්ගයෙන් ඒක නිවන් දකින්න බැහැ කියලා දැනගත්තා. ඊළඟට පරමාර්ථය ඉවර. ඉවර ආයේ අජ උද ගව උද ඒව පරමාර්ථය කරගුණමයි නිවන් දකින්න බැරි කියලා අපි ඒකේ පුළුවන් කියලා දැනගත්තා හරියන්නේ. ඔය කොයි එකේ තියෙන්නේ? වද තියෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන බුද්ධිලයක් දින බාධා කරතන නැතුව ජීවත් වෙන. වද පනවලා තියෙන්නේ විනය පනවලා තියෙන්නේ දෝකර විනය පනවලා තියෙන්නේ දෝකර. ඉන්න කෙනාට ඉන්නකම් බාධා කරතන වැඩි වෙනකොට අසත්පුරුෂින්ගේ බාධා කරතන වෙනවනම් ඒ සමාජයේ එවන් දුවගෙන් අහකේන පනවලා තියෙන එක්තරා විගේ නීතිමාලාවක් සම්මත කරගත්ත නීතිමාලාවක් තමයි වත කියන්නේ. ඉතින් වතකින් කරන්නේ ඒ ඇති වෙන්නා වූ සුබ විහෙන්නේ හදන එක. නිවන් දැකීම අවශ්‍ය කරන කෙනා අපද කරන්න ඕනේ. ප්‍රඥාව මතු කරගන්න ප්‍රඥා ප්‍රගුණ කරගන්න. ප්‍රඥාව තුළින් ඇති වෙන්නා වූ නිදහසක් ඇතනම් ඒක නිවන. මේ හිත කය වචනේ සංවර කරගෙන මනා ප්‍රයත්නකේ සිටීමට අදිස්ත්‍යාන කරගෙන හිටියා. නෑදෑ හිතවදන හමුවේ කතා කරන දැන් ඒ වැදින මේ වචන පාලනය කරගන්න අසමත් වෙනවා. ඒකෙදි මේ ප්‍රාග දුරවන්න එකට අහු වෙනා ඒ විදිහ මොන හරි කියවද දැන් මෙහෙම දේවල් වෙනවා. ඉතින් ඊට පස්සේ තේරෙනවානේ හරියක් නැති දේවල් කියවන්න මට සිද්ධ වුණා නෙමෙයි කියත් දකින්න. ඉතින් ඒක පාපයද? ඉතින් ඒකේ තියෙනම ලාභෝ මේ හම්බක් ලාභේ පාපේ ලාභේ දහවීම තියෙනවා. හැබැයි ප්‍රලාභේ දහවීම ඒ සංකප්ප ලාභේ පිළිබඳ යම් තරම් චන්දරාගය බලවත්. ඒකත් අපාගතවන්න හේතු විතරවල බලවත් වෙන චන්දරාගයන්න. සත්‍යාගෝධයේ ලැබුව කෙනාට ලැබෙනා ප්‍රලාපයක කීරිට පුළුවන් වදින. ඒක අරියත් පරිදි පත් වෙනාට පස්සේ ප්‍රලාපේ නැවති. ඒලාම කතාව නවත්තා. ඉතකම් මේක තියෙනවා නැහැ. හැබැයි ඒකේ තියෙන බලවත් චන්දරාගය නැහැ සෝවන් ඵලයේපත්. ඒ නිසා තමයි හරයක් නැති එකක් නෙවෙයි ප්‍රලාපේ කියන්නේ කියන්නේ මොකද මතක් වෙන්නේ. ඒතකොට ඒක බල පිහිටන්නේ නැහැ. ඒක දිට්ඨි විප්‍රයුක්තයි. දිට්ඨියෙන් තොරයි. ඒක සතුරු වෙන්න බෑ ඒක. සතුරු ගමන් කරන්නේ අඩු වෙලා. උපේක්ෂා භාගත විත්‍ය විපේක දෙකක්. එතන හතර භාගත කරන බලයක් ඒක නේ. යම් කිසි දවසක ඒක න අවශ්‍ය කරන පරිසරය සම්පූර්ණයෙන් හැරගන්නවා. අන්න ඒ තුලින් සකස් වෙලා එනවා. පුද්ගලයාට අවශ්‍ය පරිසරය නැත්නම් පරිසරය සකස් වෙලා එනවා. ඒක ධර්මතාවය. එහෙම නැත්නම් මේ පරිසරය සකස් වෙන ක්‍රමයක් නැත්නම් ඔහුගේ ජීවිතය හරි නාදේ නැති නිදහස් වෙනවා. අරිහත් වෙන පත්වෙච්ච කෙනෙක් අරිහත් වෙන පත් වෙලා හිටන් නිහී ජීවිතේ ඉඳ වුණොත් එහෙම එයා දෙවෙන්නේ අකාය හැරෙන අපිනවා පාන දින හතක් යන්නේ දින හතකින් එහා ජීවත් වෙන්නේ එහෙම නම් එයා පැවිදි වෙන්න ඕනේ විදුනන උපක්‍රමයක් තියෙනවා ඉදිරි කාල ජීවත් වෙන්න නේද දින හතින් ජීවිතය අවසන් වෙනවා එක්ක ලෝකෙ හැදිලා ඒ පැත්තට පරිවර්තනය වෙන්න ඕනේ එහෙම නැත්නම් මේ තමන් ලෝක පරිවර්තනය වෙන්න බැරි නම් තමාගේ සත්‍යයෙන් ඉවත් වෙන්න. ඒ දෙක එකක් සිද්ධ වෙනවා.